ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ sps.com.au/sinhalese.
පසුගිය සතියේදී සිංහල අලුත් අවුරුදු සැමරුම යෙදලා තිබුණා. ශ්‍රී ලංකාවෙත් විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවත් විවිධාකාරයෙන් අපේ මේ වසරේ සංස්කෘතික මංගල්‍යයේ විවිධ ස්වරූපයෙන් සමරුන් ලැබුවා. ශ්‍රී ලංකාව තුල මේ ආකාරයෙන් මේ අලුත් අවුරුද්ද නිසා ටිකක් නිහඬව පැවතුණු දේශපාලනික වාතාවරණයේ එක්වරම කඩිකුල ඇවුසුනා වගේ ඇවිසෙනට ප්‍රධාන කාරණාවක් බවට පත් වුණේ මේ වරාය නගරයේ ආර්ථික කොමිසම් පනත් කිටුම් පත සම්බන්ධව වන කාරණාව. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් හෙළිදරව් කරපු කරුණු හරහා මේ වෙනකොටත් තවමත් ශ්‍රී ලංකාව පුරාම එයට පක්ෂ විපක්ෂ මතවාද විවිධ දේශපාලන කණ්ඩායම් වලින් ඒ වගේම සිවිල් සංවිධාන මගින් කරුණු හෙළිදරව් කරමින් තියෙනවා. ඉතින් අද දවසේදී අපි ප්‍රමුඛයෙන්ම අවධානය යොමු කරන්නේ මේ කාරණාව පිළිබඳව. තොරතුරු විග්‍රහයට සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයිබෝවන් සුබෝදෑසනක්. ඒ වගේම ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා, සියලු සිතුම් පැතුම් මිටි වේවා කියලත් අපි මුලින්ම ඔබට ප්‍රාර්ථනා අරගෙන එනවා මනෝජ්.
බොහොම ස්තුතියි දිල්රුක්ෂි. ඔබටත් අපි ඒ ආකාරයෙන්ම ප්‍රාර්ථනා කරනවා සුබ අලුත් අවුරුද්දක් වෙනුවෙන්. ඒ වගේම සුබෝදෑසනක් ආයිබෝවන්.
හොඳයි, මොකක්ද මේ වරාය නගරය ආර්ථික කොමිසම සම්බන්ධ ගැසට් එක සහ ඒට සම්බන්ධව මේ වෙනකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තියෙන පනත් කිටුම් පත?
කොළඹ පෝර්ට් සිටිය වෙනමම ආර්ථික කලාපයක් බවට පත් කරලා ගැසට් පත්‍රයක් නිකුත් වුණා පසුගිය මාර්තු මාසයේ 23 වෙනිදා. ඊට අදාළ පනත් කිටුම් පත පහුගිය අප්‍රේල් මාසේ 8 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඊට අදාළ සංවාදයේ තමයි මේ වන විට දිගහැරමින් පවතින්නේ.
දැන් එතකොට පනත් කෙටුම්පතේ අඩංගු කරුණු මොනවද මනෝජ්?
ඔව්, දැන් මේ පනත් කෙටුම්පතේ සඳහන් කාරණා හැටියට වරාය නගරයේ ව්‍යාපාර ආරම්භ කරන ව්‍යාපාරිකයින්ට විශාල බදු සහන ලබා දීම, ඒත් එක්කම බදු රහිත වැටුප් ලබා දීම, ඒත් එක්කම මුදල් විශුද්ධිකරණයට ඉඩ සැලසීම, වසර 40ක් දක්වා බදු විරාම පැනවීම, වෙනම පරිපාලන ව්‍යුහයක් රටේ පරිපාලනයට බාහිරව පිහිටුවීම, ඒත් එක්කම වරාය තුළ තියෙන ඉඩම් පැවරීම, බදු දීම, විකිණීම සම්බන්ධයෙන් තියෙන මේ පූර්ණ බලය පත් කරන කොමිසමට පැවරීම, මේ හරහා මේ පරිශ්‍රයේ වැඩ කරන අයගේ වීසා අනුමත කිරීමේ බලය මේ කොමිසමට පැවරීම, එතකොට මේ හරහා කොළඹ වරාය නගර කලාපය තුළ පිහිටන ඉඩම් විකිණීම, පැවරීම, බදු දීම, මේ සම්බන්ධයෙන් බලතල ගැන සාකච්ඡා වෙලා තියෙනවා. ඒත් එක්කම මීට අදාළ නොවන කාරණා කිහිපයක් ගැන ආයමත් සාකච්ඡා වෙන තමයි රේගු නීතිය, විදේශ විනිමය පාලන නීතිය, මේ ආදී නීති රීති ගණනාවක් මේ පනත් කෙටුම්පත නිසා යම් බලපෑමක් එල්ල වෙන කාරණා හැටියට සඳහන් වෙලා තියෙනවා.
දැන් මනෝජ්, මේ කාරණාව විශාල වශයෙන් ආන්දෝලනාත්මක කාරණාවක් බවට පත් වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා එක්වරම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා හෙළිදරව් කරපු අනාවරණය කරපු කරුණු හරහා. ඔහුගේ මේ මාධ්‍ය සාකච්ඡාවත් ඉන් හෙළිදරව් වුණු කරුණු පිළිබඳවත් මම සැකවින්මෙහිදී අවධානය යොමු කරන්න කැමතියි.
ඔව්, විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අභයාරාමයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී ඔහු කියන්නේ කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරදෙන රජය උත්සාහ කරනවා. මේ පනතේ තියෙන ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි දේශීය ආදායම් පනත ඇතුළු බදු පනත් 14කින් මේ වරාය නගරය මුදා හැරලා තියෙනවා. එතකොට මෙහි වැටුප් ගෙවන්නේ විදේශ මුදල් ඒකකයකින්. මේ හරහා ගිහිල්ලා යමක් මිලදී ගත්තොත් අපි ඒ වෙනුවෙන් බදු ගෙවන්න ඕන. මේක සම්පූර්ණයෙන් වෙනත් රටකට සමානයි කියන කාරණය විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මතු කරා. එතකොට මෙතන වෙනම රටක් ලෙස පිළිගන්න අවශ්‍ය වන ප්‍රධාන කරුණු හතරම සඳහන් වෙනවා කියලා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කරනවා. නිශ්චිත ජනතාවක් සිටීම, නිශ්චිත භූමි ප්‍රදේශයක් තිබීම, ආණ්ඩුවක් එහෙම නැත්නම් පාලන තත්ත්වයක් තිබීම, වෙනත් රජයක් සමග ගිවිසුම්ගත වීමේ බලය තිබීම, මේ කාරණා මේ පනතෙන් ක්‍රියාත්මක වෙනවා. මේ පනත හරහා බලය ලබා දීලා තියෙනවා. එතකොට වරාය නගරය කියන්නේ වෙනස්ම රටක් කියලා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කරුණු දක්වන්න යෙදුනා. ඒ හරහා රටට මේක බලපෑමක් සහ ඊට තියෙන විරෝධතාවය ඔහු ඉදිරිපත් කරලා මේ සම්බන්ධයෙන් නඩු මගට යනවා කියලා ඔහු සඳහන් කරා.
අපේ රටේ අපේ භූමිය ගොඩ කරපු අක්කර 1100 මේ පනත අනුව ලංකාවටයි තිනේ. මේ පනත අනුව ඒක කොළඹ මහනගර සභාවට අයිති නෑ. මහනගර සභාවේ පාලනයෙන් තොරයි. කොමිසමක් මගින් පාලනය කරන්න කියලා මේ පනතෙන් කොමිසමක් හදන්න යනවා. දේශීය ආදායම් පනත ඇතුළු මේ රටේ බදු අය කර ගැනීම සඳහා තිබෙන්නේ 50,000. ඒ 50,000ෙන්ම මේ කොටස මුදා හැරලා අපිට සතපාක්කත් බදු ගන්න බෑ. ඒක චීන දේශයේ කොළණියක් පමණයි. ඉඩම් පැවරි මේ සන්තකයේ සීමා කිරීමේ 2014 අංක 38 දරන පනතින් තියෙන සීමාවල්. ඒ සීමාවල් පනවන්න බෑ. විදේශිකයන්ට ඕන විදියට ඕන තරම් ඒ ඉඩම් පවරන්න විකුණන්න පුළුවන්. ඒ ආදායම ආණ්ඩුවට බදු නෑ. මේ පනතේ 72 වෙනි වගන්ති අනුව ජනාධිපතිතුමා මේ භූමිය වෙනුවෙන් හදන රීති ගැසට් කරන විතරයි පාර්ලිමේන්තුවට ගෙන්නේ. ඒ කොටසේ වැටුප් ගෙවන්නේ ලංකාවේ මුදලින් ගෙවන්න ඕනේ නෑ. වෙනත් රටවල් වල මුදල් වලින් යුවාන් වලින් ගෙවා ගන්න පුළුවන්. 1933 සම්මත කරපු මොන්ටිවීඩියෝ සම්මුතිය තියෙනවානේ. ඒ සම්මුතිය අනුව වෙනම රටක් විදියට පිළිගන්න ඕන අවශ්‍යතා හතරම මෙතන තියෙනවා. පළවෙනි එක තමයි නිශ්චිත ජනතාවක් ඉන්න ඕන. එතකොට ඒ කොටසේ ඒ ජනතාවක් ඉන්නවා. ඒගොල්ලන්ට වැටුප් ගෙවන යුවාන් වලින් අපි ඒ කොටසට ගිහිල්ලා බඩුවක් අරගෙන එනකොට මුරපොලේදී අපි ඒකට බදුජ් ගෙවන්න ඕන. ඊළඟට නිශ්චිත භූමි ප්‍රදේශයක් හෙක්ටර් 446යි. ආණ්ඩුවක් හෙවත් පාලන තන්ත්‍රයක් තියෙන්න ඕන වෙනම. එතන ජනතාව පත් කරන ආණ්ඩුවක් නෑ. හැබැයි පාලන තන්ත්‍රයක් තියෙනවා. මොකද ජනතාව පත් කරන ආණ්ඩුවක් චීනෙත් නෑනේ. ඊළඟට වෙනත් රාජ්‍යයක් සමග ගිවිසුම් ගතවීමේ බලය තියෙනවා. ඒතර ඒකටත් ඒ බලය මේ පනතෙන් දීලා තියෙනවා. චීනේ කොලනියක් බවට පත් කරන්න තමයි මේ පනත සම්මත කරන්න හොර රහසෙන් හදලා පාර්ලිමේන්තුවේ 8 වෙනිදා ඉදිරිපත් කරලා හංගගෙන ඉඳලා 12 වෙනිදා එළියට දැම්ම. ඒ සම්බන්ධව අද මේ අභියෝගයට ලක් කරලා අපි නඩුවක් ගොනු කරා.
හොඳයි, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් පැවසූ එවැනි කරුණු නිසා බොහෝ සෙයින් මේ ආන්දෝලනාත්මක කාරණාවක් බවට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ සම්බන්ධව අදහස් ඉදිරිපත් කරන්න විවිධ පාර්ශ්ව සම්බන්ධ වුණා. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා වන නීතිඥයෝ කණ්ඩායමේ නීතිඥ සුනිල් වටගිල මහතා, ඔහුත් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා හා සමානම වගේ අදහසක් තමයි මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉදිරිපත් කළේ.
මේ පනතේ සමස්තාර්ථයේ ඇතුලේ මේ ආර්ථික කොමිෂන් සභාවේ ක්‍රියාවලිය බජට් එකකට නතු වෙන්නේ නැහැ. කෝප් එකකට අරගෙන යන්න බෑ. රාජ්‍ය ගිණුම්කාරක සභාවේ මේක ප්‍රශ්නයක් බවට පත් කරගන්න හැකියාවක් නැහැ. මොන්ටවිඩෝ සම්මුතියේ පැහැදිලිම උරුගුවේයි සම්මත කරගත්තේ සම්මුතියේ වෙනම රාජ්‍යයකට අදාළ මූලික කොන්දේසි හතරක් ගැන කියනවා. එක තමයි නිශ්චිත ජනගහනය. මේ ආර්ථික කොමිෂන් සභාව ඇතුලේ මේ බිම්කඩ ඇතුලේ ජනගහනය නිශ්චිත කරලා තිනවා. නිර්වාසිකයන්ට පුළුවන් මාස 6ක පැවැත්මෙන් මේකේ වාසිකෙක් බවට පත් වෙන්න මේක යෝජනා කරලා තිනවා. මේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොමිසමක සමාජිකයෝ 7 දෙනෙකුට මේක පාලනයට නතු කරලා තියෙනවා. නිශ්චිත භූමි ප්‍රමාණය. භූමි ප්‍රමාණය 1115යි. ඒ බිම් කඩේ පාලකයන්ට අයිතිය දීලා තිනවා විදේශ රාජ්‍යයන් එක ගනුදෙනු කරන්න. ඉතින් අන්න ඒක නිසා තමයි මේක තවත් චීන කොලනියක්ද කියන කතාව සාකච්ඡාවට සංවාදයට ලක් වෙලා තියෙන්නේ. මේ රටේ නීතිපතිවරයා කියන්නේ එක්තරා නීතිඥයෙක් විතරයි. ඔහු රජයට උපදෙස් දෙන නීතිඥ මහත්තයා. මේ නීතිඥ මහත්තයා උපදෙස් දීපු කීයක් වැරදිලා තිනවද? ඔක්තෝබර් 26 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්තයා නීති විරෝධී විදිහට අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුවා. ඒ දිවුරුම හරි කියලා නීතිපතිවරයා කිව්වා. සුප්‍රීම කෝට් එකේ පංචපුජ්ජල මණ්ඩලෙම ඒකමතිකව කිව්වා නෑ ඒක වැරදි කියලා. ඒ වගේම තමයි 2003 ජලකල්පනාකරන පනත. ඒක හරි කියලා නීතිපති කිව්වා. සුප්‍රීම කෝට් එකෙන් වැරදි කිව්වා. රක්ෂණ වරාය විකිණීමට අදාළ ගිවිසුම් ඒ වගේම පනත් ඒව හරි කියලා නීතිපතිවරයා කිව්වා. හැබැයි සුප්‍රීම කෝට් එකෙන් කිව්වා ඒක වැරදි කියලා. දැන් කියනවා නීතිපතිවරයාගේ ලිපියක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට අපි දාලා දැන් යන්න පුළුවන් ඕන පොරවැසියෙකුට. ඌ අපි ගිහිල්ලා තිනවා. අපි කියන්නේ එක දෙයයි. ශ්‍රේෂ්ඨාධිකරණය ඇත්ත වශයෙන්ම මේකේ බලන්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාවත් එක්ක ගැටීමක් තියෙනවද නැද්ද කියන කාරණේ විතරයි. හැබැයි රටේ භූදේශපාලනයේ ඇත්ත කතාව දන්නේ භූදේශපාලනය කළමනාකරණය කරන්න ඕනේ මේ රටේ ආණ්ඩුව. චීන රාජ්‍යයට මෙවැනි බිම්කඩක් දෙනකොට ඉන්දියාව නිකන් ඉන්නවද? ඒකට මුදල් විශුද්ධිකරණය බිම්කඩාසේ පාරක පෙනකොට ඇමරිකාව නිකන් ඉන්නවද? අද කිසිදු විදේශ ප්‍රතිපත්තියක මේ ආණ්ඩුව ඉන්න බවක් අපිට පේන්නේ නැහැ. මෙය නීතිමය ලියවිල්ලක් හැටියට ගත්තාම තනිකර ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ජනතාවගේ පරමාධිපත්‍ය අමුයේ උල්ලංඝනය කරලා තියෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ නිවසට ඊයේ මහා සංඝරත්නය වැඩම කළා තිබුණා. මහා සංඝරත්නය වැඩම කළා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සෙත් පතමින් පිරිත් සජ්ජායනා කළා තිබුණා. ඊට පස්සේ විජේදාස රාජපක්ෂ මහතා නැවතත් මාධ්‍ය හමුවේ යම අදහස් දැක්වීම් කිහිපයක් සිදු කළා. ඒ හඬ පටය අප වෙත ලැබිලා තියෙනවා. එතනදිත් විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ මීට කලින් දවසේ කැබිනට් ප්‍රකාශක විදිහට අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යම් ලේඛනයක් මේ වරාය නගරයේ ආර්ථික කොමිසම් පනත් කෙටුම් පත්‍රට නීතිපතිවරයාගේ අවසරය ලැබිලා තියෙනවා කියලා. නීතිපතිවරයාගේ අවසරය ලැබීම කියන එකෙන් සියල්ල සාධාරණීකරණය වෙන්නේ නැහැ කියලා මහා සංඝරත්නයේ නිවසට වැඩම කළ පිරිත් සජ්ජායනය කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වපු විජේදාස රාජපක්ෂ මහතා කරුණු හෙළිදරව් කර සිටියේ මේ ආකාරයෙන්.
නීතිපතිවරයා හැම පනතකටම දෙනවා ඒ පනත ආණ්ඩුක්‍රමයට අනුකූලයි කියලා. ඒව තමයි අපි හැමදාම ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තර්ක කරන්නේ. දැන් ඉඩම් පනතටත් නීතිපතිතුමා දුන්න එක හරි කියලා. හැබැයි මම අධිකරණයට ගිහිල්ලා තර්ක කරා ඒක වැරදි කිව්වා. ඒක නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නා ඒ පනත ගේන්න බෑ කියලා. ඒ පනත ගෙනාව නම් අපේ ගොවි ජනපදවල 10,000,000 විතර ගොවි ජනතාවගේ පවුල්ලද මහපාරේ 12 වෙනිදා නිවාඩුවක් පවා දුන්නේ. මේක වසන් කරලා අන්තිම දවසේ මග අරගත්ත නම් නඩු නැතුව ගොඩ යන්න බලාගෙන දේශපාලන අවලාදයක් කරන්න කමක් නැහැ. හැබැයි මේ රටේ බිං අඟලක්වත් විදේශිකයන්ට අත්පත් කර දෙන්න එපා. අද විතරක් නෙවෙයි අනාගතයේ ලංකාවේ උපදින හැම දරුවෙක්ම මිනිවලටත් හෙන ගහන්න කියලා ශාප කරනවා. ඒ ශාපේ ඔබට වැදුනේ නැත්තම් ඔබේ ආත්මතු පරම්පරාවේ දරුවන්ට හරි වදිනවා. අද ඒ 169ටම ද්‍රෝහි වෙලා ආණ්ඩුව තීන්දු තීරණ ගන්නකොට මම කියනවා මම තනියම හරි ඉදිරිපත් වෙලා ඒ 169 ප්‍රාර්ථනාවන් අපේක්ෂාවන් ඉෂ්ට කරන්න මම ඒ වෙනුවෙන් සටන් කරනවා.
දැන් දැන් වෙනකොට අපිට තව තව පාර්ශ්ව විසින් මේ සම්බන්ධව විරෝධතා එල්ල කරනවා දකින්නට පුළුවන්. නමුත් මුල් භාගයේදී විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පස්සේ බොහෝ දුරට ඊළඟට ආందోళනාත්මක කාරණා හෙළිදරව් කළේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා පැවිදි හැට සංවිධානයේ නායක මුරුත්තෙටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ. උන්වහන්සේ හෙළිදරව් කරපු කාරණා මොනවාද?
උන්වහන්සේ සඳහන් කරනවා මේ පෝට් සිටි හැදුවට පස්සේ විශාල අභියෝගවලට රටට මුහුණ දෙන්න සිද්ධ වෙයි. නාගරික සංවර්ධනාධිකාරී පනත, කොළඹ මහනගර සභා අධ්‍යාපනක, ඒත් එක්කම ශ්‍රී ලංකා වාණිජ සමිත මධ්‍යස්ථාන පනත, මේ ආදී ඉවිසුම් පනත් කිහිපයක්ම ඒවයින් නිදහස් කරලා තියෙනවා. එතකොට අපිට පැහැදිලි වෙනවා චීන කොලොනියක් බවට මේක පත් වේගෙන එන්නේ. අපි රට හදන්න, පාලකයෝ හදන්න මේකට ඉඩ දුන්න මිසක් රට විකුණන්න, රට බදු දෙන්න, රටට අහිතකර ප්‍රතිපත්ති දෙන්න මේ රටේ පාලකයෝ පත් කළේ නෑ. ඒ හින්දා තමනුත් මේ සම්බන්ධයෙන් නඩු පවරනවා කියලා මුරුත්තෙට්ටු ආනන්ද හාමුදුරුවෝ ටිකක් දැඩි සොරේකින් සඳහන් කළා. විජේදාස රාජපක්ෂ මහත්මයාත් එක්කම මේ අභයාරාම විහාරස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
රජයේ පාර්ශ්වයෙන් මේ සම්බන්ධව අපි දකිනව විවිධ කණ්ඩායම්, විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඒ වගේම කැබිනට් ප්‍රකාශකවරුන් මේ සම්බන්ධව අදහස් ඉදිරිපත් කරනවා. නමුත් ඊයේ දවසේ ටිකක් සුවිශේෂී වුණා. අධිකරණ අමාත්‍යවරයා, වත්මන් අධිකරණ අමාත්‍යවරයා අලි සබ්‍රි මහතා විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් විශේෂයෙන් පවත්වල මේ සම්බන්ධව අදහස් දැක්වීමක් සිදු කළා. එහිදී මේ වෙනකොට වත්මන් අධිකරණ අමාත්‍යවරයා විදිහට අලි සබ්‍රි මහතාගේ අදහස් දැන ගැනීමත් වටිනවා. මොනවද අලි සබ්‍රි මහතාගේ අදහස් වුණේ එහිදී?
ඔව්, මේ වරාය නගර ආර්ථික කොමිසමේ තියෙන නීතිමය තත්ත්වය පැහැදිලි කරන්න තමයි මේ මාධ්‍ය සාකච්ඡා පවත්වලා තිබුණේ. වරාය නගර ව්‍යාපෘතියේ චීන සංවර්ධන සමාගමට අයිති භූමි කොටස බදු දීමට ශ්‍රී ලංකා රජයේ අනුමැතිය අවශ්‍යයි කියලා ඔහු මෙහිදී සඳහන් කරා. මොකද බොහෝ දෙනෙක් සඳහන් කරේ එහෙම අනුමැතියකින් නැතුව ක්‍රියාත්මක වෙන්න පුළුවන්, මේක ලංකාවේ පරිපාලනයට බාහිරින් තියෙන දෙයක් කියලා. ඒත් එක්කම මෙහිදී අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරා ලෝකයේ ආයෝජකයෝ බලන දර්ශක දෙකක් තියෙනවා. ව්‍යාපාර කරන්න වඩා සුදුසු රටවල් කොහොමද කියලා බලනකොට ශ්‍රී ලංකාව ඉන්නේ 99 වෙනි ස්ථානේ. ඒ කියන්නේ තවත් රටවල් 98ක් පහු කරලා අපි එතනට එන්න ඕනේ. ඒ වගේම කිවිසුමක් සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවාම අධිකරණ ක්‍රියාවලියට ගියාම අපි ඉන්නේ ලෝකේ 165 වන ස්ථානේ. ඒ හින්දා අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න ඕන ආයෝජකයෝ ලබා ගන්න. මේ ආයෝජන කලාපයේ සම්පූර්ණ ප්‍රමාණය හෙක්ටයාර 269ක්. හෙක්ටයාර 91ක පොදු පහසුකම් සඳහා තියෙන්නේ. ඒව කාටවත් දෙන්න බෑ. ඉතුරු හෙක්ටයාර 116ක් ව්‍යාපෘති සමාගමට තියෙනවා. ඒ හින්දා මුහුද කොටසේ විතරයි අපිට තාම එහෙම ගැටලුවක් නැතුව තියෙන්නේ. 123ක් රජයේ කොටස්, මේකේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ රජයට. ඒ හින්දා කාටවත් මේ භූමි භාගය ලබා දුන්න කියන චෝදනාව කරන්න බෑ. ඒක සම්පූර්ණයෙන් බොරු කියලා මේ මතු කරන චෝදනාවලට ප්‍රතිඋත්තර ලබා දුන්න අලි සබ්‍රි අධිකරණ අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවක්ම පවත්වලා.
හොඳයි, මාධ්‍ය සාකච්ඡාවේ හඬපටයත් ලැබිලා තිනවා. එයින් කොටසක් මම ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න සූදානම්. දැන් මේ අලි සබ්‍රි අධිකරණ අමාත්‍යවරයාගේ හඬ.
හෙක්ටයාර 269න් හෙක්ටයාර 91ක් පොදු පහසුකම් සඳහා. ඒව විකුණන්න බෑ, දෙන්න බෑ. හෙක්ටයාර 116ක් 143ක් ව්‍යාපෘති සමාගමට. දැන් ඊට ඇරුණම 123ක් රජයේ කොටස් බවට තියෙනවා. හැබැයි මේ 100ම රජයේ තමයි අයිතිකාරය. එහෙනම් මේ වෙන කාටවත් භූමි භාගයක් දුන්නයි කියන එක සම්පූර්ණයෙන්ම බොරුවක්. 143ක ප්‍රමාණයක් 99 අවුරුද්දක බද්ධකර තියෙන්නේ. ඔවුන් යලි බද්ධට දෙනවා නම් ඒ බද්ධටත් දැන් තියෙන විදිහට නාගරික සංවර්ධන අධිකාරිය අස්සම් කරන්න ඕනේ. ඒ කියන්නේ රජයේ කොටසකුත් පාර්ශවයක් වෙන්නට ඕනේ 43. එහෙනම් අපේ පාලනයෙන් ඉහළවා කියන එක සම්පූර්ණ බොරුවක්. මේ බොරු බිල් එකේ මහල තියෙන්නේ මේකේ. මොකද්ද මේ කරන්නේ? මේක ඇත්තටම this is an occasion to celebrate. මේ අපේ රටේ සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය. භූමි භාගයේ අපේ නම්, අයිතිය අපේ නම්, බදු දීමට ඔවුන්ට අයිති කොටස පවා බදු දීමට අපි අස්සම් කළ යුතු නම්, රටේ සාමාන්‍ය නීතිය නම් ක්‍රියාත්මක වෙන්නේ, ව්‍යවස්ථාවට යටත් වුණා, රටේ තියෙන උසාවි වලට ගිහිල්ලා නම් ප්‍රශ්න විසඳ ගත යුත්තේ, කොහොමද වෙන කාගේ හැරි මොනාරි එකක් වෙන්නේ?
දැන් උතර තවත් ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ පුතා මේ පෝට් සිටි එකේ වැඩ කරන වැදගත් තනතුරක් දරනවා, ඉහළ පෙළේ තනතුරක්. ඒ නිසා මේ ඔහු මේ වෙනුවෙන් පෙනී සිටිනවා කියන චෝදනාවකුත් අජිත් නිවාඩ් කබ්‍රාල් රාජ්‍ය අමාත්‍යවරයාට එල්ල වෙලා තිබුණා. අජිත් නිවාඩ් කබ්‍රාල් රාජ්‍ය අමාත්‍යවරයාතුළු පිරිස මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදකින්න ගිහිල්ලා හිටියා. එතනදී ඊට පස්සේ හමුවෙන් පස්සේ මාධ්‍ය ඔහුගෙන් ප්‍රශ්න කළා. ඒ ප්‍රශ්න කිරීමේ හඬපටියෙන් අපි දැන් උපුටා ගන්නවා අර අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ පුතා මේ පෝට් සිටි එකේ වැඩ කරනවා, ඒ නිසා මේ රජයේ සහයෝගය ලබා දෙන්නට ඔහු කටයුතු කරනවා කියන කාරණාව සම්බන්ධයෙන් ජනතාව ඉදිරිපත් කරන චෝදනාවට අජිත් නිවාඩ් කබ්‍රාල් අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා ලබා දුන්න පිළිතුර.
මගේ දරුවා හොඳට ඉගෙනගත්ත දරුවෙක්. එතුමාට උපාධිය තියෙනවා පිටරටවල් වෙලි. එතුමාට ඕන තැනක කියලා වැඩ කරන්න පුළුවන්. ඉතින් එයා හොඳ රැක්ෂාවක් කරනවා. පෝට් සිටි එකේ වැඩ කරුවට මොකද්ද තියෙන්නේ? ෆස්ට් ඕගලන්ට 2016 ඉඳලා වැඩ කරනවා. අපේ දරුවන්ට තව ඉච්චියක් තියෙනවා ඕන තැනක කියලා වැඩ කරන්න.
හොඳයි, ඊළඟට අපි දුටුව ප්‍රමුඛතම කාරණාවක් තමයි මේ වරාය නගරයේ ආර්ථික කොමිසම් පනත් කෙටුම් පතට එරෙහිව පෙත්සම් උසාවියට ඉදිරිපත් කළා තියෙනවා. පෙත්සම් 20කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා කියලා තමයි මේ වෙනකොට තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ. මා කැමතියි මනෝජ්, කොයි වගේ පාර්ශ්වවලින්ද මේ විරෝධතා පෙත්සම් ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා ඔබෙන් දැනගන්න.
ඔව්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ඒත් එක්කම එහි සභාපතිවරයා විදිහට ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ලේකම්වරයා විදිහට රජීව් අමරසූරිය, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිරා බේවර්ධන, ඒ පක්ෂයේ මහලේකම් පාලිත රංජ බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ, තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදීන්ගේ සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්ෂවරයා පාර්ශෝක්‍ය සර්වනමුත්තු, මේ ආදී කණ්ඩායම් කිහිපයක්ම මේ වන විට අධිකරණයට ගිහිල්ලා තියෙනවා. මේ සම්බන්ධයෙන් නීතියේ සහනයක් බලාපොරොත්තු වෙන ඔවුන් පෙත්සම් ඉදිරිපත් කරලා තියෙනවා.
දැන් එතකොට අපි දකින්නේ නැහැ මේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පක්ෂ දෙකක් තාමත් මේ සම්බන්ධව මේට එරෙහිව මේ පෙත්සම් ගනු කිරීමක් සිදු කරලා තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වත්මන් විපක්ෂය සමගි ජන බලවේගය. ඔවුන්ගේ ආකල්ප මොනවද මේ වරාය නගරයේ ආර්ථික කොමිසම් පනත් කිටුම් පත සම්බන්ධව?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් තමන් පක්ෂයක් විදිහට අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා ඊට පස්සේ තමයි මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. එතකන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ප්‍රකාශයට පත් කරන්න ඔවුන්ගේ සූදානමක් නැහැ. සමග ජන බලවේගයේ වෙනුවෙන් හර්ෂද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අදහස් දක්වලා තිබුණා. ඔහු කියන්නේ මේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක කරගන්න අවශ්‍ය සහයෝගය ලබා දෙමින් ඊට විවේචන ඉදිරිපත් කරනවා කියලා. මේක රටේ ව්‍යවස්ථාවට යටත් නීති රාමුවක් යටතේ ක්‍රියාත්මක කරන්න ඕන කියලා සමග ජන බලවේගය සඳහන් කරනවා. ඔවුනුත් දැඩි විරෝධයක් මේ හරහා මතු කරනවා. ඔවුනුත් කියන්නේ රටෙන් පිටට මේ හරහා යම් වාසියාමේ අවස්ථාවක් තියෙන නිසා රටේ ව්‍යවස්ථාව යටතේ නීති රාමුවක් සකස් කර ගැනීම තමයි අවශ්‍ය කියලා සමග ජන බලවේගයක් නිරන්තරයෙන්ම පෞගිය දවස්වල සඳහන් කරමින් ඉන්නේ.
හොඳයි, සමග ජන බලවේගයේ ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා ඔබ සඳහන් කරපු ආකාරයට මනෝජ් මේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් හැඳෙව්වා. එහිදී ඔහු සඳහන් කළා ඔවුන්ගේ රජය යහපාලන රජයේ පැවති කාලයේදී මේ පෝට් සිටි ව්‍යාපෘතිය හා සම්බන්ධව ඉදිරිපත් වුණු ගැසට් නිවේදනය සහ දැන් අලුතෙන් ඉදිරිපත් කරපු ගැසට් නිවේදනය සහ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු කෙටුම් පත සම්බන්ධව තියෙන යම් විෂමතා පිළිබඳව මේ ඔහු එහිදී සඳහන් කරපු අදහස් වලින් කොටසක්.
2019 කෙටුම් පතේ තියෙන්නේ මොකද්ද කියන්නේ? මේකේ නීති හදන්න, මේකේ මේ නියාමන රෙගුලාසි හදන්න, සහ නීති රෙගුලාසි සංශෝධනය කරන්න ශ්‍රී ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. හැබැයි ඒකට හාත්පසින්ම වෙනස් විදියට දැන් දීලා තියෙන කෙටුම් පතේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ ගැසට් එකක් ගහලා ඒ ගැසට් එක පාර්ලිමේන්තුවේ දැනගැනීම පිණිස පමණක් සභාගත කරන්න ඕන. මේ රජය විසින් ඉදිරිපත් කරපු පළමු කෙටුම් පතේ තියෙන්නේ අර 2019 අපි ඉදිරිපත් කරපු කෙටුම් පතේ තියෙන කාරණාවමයි. ඒකේ තියෙනවා නිල වශයෙන් රටේ තනතුරු වල ඉන්න පුද්ගලයෝ තමයි මේ කොමිසමට පත්විය යුත්තේ. ඔවුන් කියනවා සභාපති සමග 10 දෙනෙක් සිටිය යුතුයි කොමිසමේ. හැබැයි සභාපති සහ 7 දෙනෙක් රජයේ තනතුරු දරන පුද්ගලයන් විය යුතුයි. එහෙමත් නැත්නම් කියනවා එක්ස් ඔෆිෂියෝ. හැබැයි එතන සහ අද ඉදිරිපත් කරලා තියෙන එටුම් පතේ තියෙන ලොකුම වෙනස තමයි ජනාධිපතිතුමාට තමන්ට කැමති ඕනෑම පුද්ගලයෝ 7 දෙනෙක් මේකට පත් කරන්න පුළුවන්. ඒක තමයි පුද්ගලයෝ අහන්නේ ඔවුන් මේ රටේ පුරවැසියන්ද වෙන රටක පුරවැසියන්ද නැද සම්බන්ධකම් තියෙන පුද්ගලයන්ද වෙන කවුරුද්ද. අනිත් ප්‍රධානම වෙනස හැටියට අපි දකින්නේ මේ නියාමනය. කලින් තිබිච්ච කෙටුම් පත්වල තියෙන්නේ ඒ නියාමන සඳහා රෙගුලාසි ඉදිරිපත් කළ යුත්තේ ඒ නියාමන අධිකාරිය හරහා. ඊට පස්සේ එව්වා පාර්ලිමේන්තුවේ අනුමැතියට ගේන්න ඕනේ. නමුත් අද මොකද කියන්නේ ජනාධිපතිවරයාට පුළුවන් මේ නියාමනය කරන්න.
එතකොට දැන් මේ ඉදිරිපත් කරපු පෙත්සම් කැඳවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් යම් දිනනීම කිරීමක් සිදු කළ තියෙනවද මනෝජ් මේ වෙනකොට?
ඔව්, ඒ සම්බන්ධයෙන් වන පෙත්සම් අද විභාගයට ගන්න නියමිතයි. අද උදේ 10ට ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 වන ශාලාවේදී තමයි මේ සම්බන්ධයෙන් වන පෙත්සම් සලකා බැලීම සිද්ධ කරන්නේ. මේ සඳහා පංච පුද්ගල විනිසුරු බඳුල්ලක් පත් කරලා තියෙනවා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහත්මයා විසින්. එතකොට ඔහුගේ ප්‍රධානත්වයෙන් තමයි මේ විනිසුරු බඳුල්ල ක්‍රියාත්මක වෙන්නේ. බුවනේ කළු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන, මුරුදු ප්‍රනාන්දු සහ ජනක්ද සිල්වා කියන විනිසුරුවරුන් මේ සඳහා ඇතුළත් වෙනවා. ඒ අනුව මේ සියලු පෙත්සම් අද දවසේ සලකා බලන්න නියමිත වෙලා තියෙනවා අප්‍රේල් මාසයේ 19 වෙනිදා.
ආරංචියක් ලැබෙනවා අද මේ අගමැතිවරයාත් මේ සම්බන්ධව යම් මැදිහත්වීමක් කරනවා කැබිනට් එකේදී කියලා. මොනවද ඒ සම්බන්ධව මේ වෙනකොට වාර්තාවෙමින් තියෙන තොරතුරු?
ඔව්, දැන් ආණ්ඩුවෙන් පස්සේ වැඩ පටන් ගන්න දවස අද දවස. එතකොට අද පක්ෂ නායකයෝ, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකවරු අගමැතිවරයා හම්බ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. එහිදීත් මේ පනත් කැටුපත සම්බන්ධයෙන් දැනුවත් කරනවා කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම අවුරුදු නිවාඩුවෙන් පස්සේ කැබිනට් මණ්ඩලයත් අද ජනාධිපතිතුමාගේ, ගෝඨාභය රාජපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙනවා. එහිදී මේ වරාය නගර පනත් කැටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න නියමිත බව තමයි වාර්තා වෙන්නේ.
හොඳයි, වරාය නගරය සම්බන්ධව වන ආර්ථික කොමිසම් පනත් කැටුම්පත පිළිබඳව වන ඒ ආන්දෝලනාත්මක කතා බහෙන් අනතුරුව තවත් ආන්දෝලනාත්මක කතාබහක් පිළිබඳව අවධානය යොමු කරන්න කැමති. ඔබට මතක ඇති අපි මීට කලින් ඔබට තොරතුරු හෙළිදරව් කිරීමක් කළා. මේ ශ්‍රී ලංකා රාජ්‍ය අන්තවාදී මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කරන්නට යනවායි කියලා. නමුත් පසුගිය සතියේදී ඒ සම්බන්ධව වන ගැසට් නිවේදනයේ නිල වශයෙන් එකොත් වුණා. අපි කැමති ඒ පිළිබඳව තොරතුරු දැනගන්න, විශේෂයෙන් මේ සංවිධාන මොනවද, ඒ සම්බන්ධව කොහොමද මේ ගැසට් නිවේදනයේ තොරතුරු සඳහන් වෙලා තියෙන්නේ කියලා.
ඔව්, දැන් අප්‍රේල් මාසේ 14 වෙනිදා අවුරුද්ද දවසේ තමයි මේ ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11ක් තහනම් කරන්න අදාළ ගැසට් නිවේදනය නිකුත් වුණේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ගැසට් නිවේදනය නිකුත් කරලා තිබුණා. ඒ අනුව එක්සත් තව්හීද් ජමාත්, සිලෝන් තව්හීද් ජමාත්, ශ්‍රී ලංකා තව්හීද් ජමාත්, සමස්ත ලංකා තව්හීද් ජමාත්, ජමීතුල් අන්සාරි සුන්නතුල් මොහමදියා කියන සංවිධාන, ඊට අමතරව දාරුල් අද, ශ්‍රී ලංකා ඉස්ලාම් ශිෂ්‍ය සංගමය, එතකොට ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන් සිරියා, එමන තමයි ISIS සංවිධානය, අල්-කායිඩා සංවිධානය, සේව් ද පර්ල්ස්, ඒ වගේම සුපර් මුස්ලිම් කියන සංවිධාන තහනම් කරලා තමයි මේ ගැසට් නිවේදනය නිකුත් කරේ. එතකොට රට ඇතුලේ සාමය අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීමේ කාර්ය සඳහා ශ්‍රී ලංකා රජය සද්භාවයෙන් කටයුතු කරනවා. ඒ ප්‍රයත්නයන් වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ නීති ආධිපත්‍යයේ හිතසුව පිණිස අදාළ සංවිධාන තහනම් කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව ඔවුන්ට, ඒ කියන්නේ මේ සංවිධානවල ක්‍රියාකාරීන්ට සංවිධාන වීම, රැස්වීම, පැවැත්වීම, මුදල් එක් රැස් කිරීම, මේ සියලු කාරණා තහනම් වෙනන නියමිත වෙලා තියෙනවා. ඒත් එක්කම මේ තහනම් සංවිධානවල මත අන්තවාදී සංවිධානවල වක්කම් රාජ්‍ය සන්තක කරන්නත් පියවර ගන්නවා කියලා සරත් වීරසේකර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා සඳහන් කළා. ඒත් එක්කම ගැසට් නිවේදනයේ සඳහන් වෙන විදිහට මේ සංවිධානයක සමාජිකයෙකු වීම, ඒත් එක්කම නිලැඳුම් සංකේත ලාංඡන දජ පැලඳවීම, නායකත්වයේ සැපයීම, ඒ වගේ දේවල් ප්‍රදර්ශනය කිරීම, ඒත් එක්කම රැස්වීම, කැඳවීම, පැවැත්වීම, මේවට සහභාගී වීම, මේ සංවිධානවල සමාජිකත්වය ලබා ගැනීම, ඒ වගේම මෙහි පුද්ගලයන්ට රැකවරණය ලබා දීම, මුදල් හෝ ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම, මේ වගේ දේවල් සියල්ලම තහනම් කරලා තියෙනවා. කිසියම් පුද්ගලයෙක් මේ නියෝග උල්ලංඝනය කරලා වරදකරුවෙක් වුණොත් ඒ පුද්ගලයන්ට විරුද්ධව මහාධිකරණය මගින් වසර 20ක් නොඉක්මවන සිර දඬුවම් නියමවනවා කියලා මේ ගැසට් පත්‍රයේ සඳහන් කරලා තියෙනවා.
අන්තවාදී මුස්ලිම් සංවිධාන තහනම් කිරීම පිළිබඳව කතාබහත් එක්කම මේ අන්තවාදයේ පිළිබඳව වන යම් කතාබහක් ශ්‍රී ලංකාව තුළ ඇති වෙනවා අපි දැක්කා. ඒත් එක්කම මේ තවත් තොරතුරක් අපිට වාර්තා වෙනවා යාපනයේ පැත්තෙන්. අපි දකිනවා යාපනයේ පැත්තෙන් විවිධ කාල වකවානුවලදී මේ පැවති LTT සංවිධානයේ නැවත වතාවක් හිසසු වීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග සිදුවන ආකාරය. දැන් ඒ වගේ තොරතුරක් තමයි මේ සතිය වෙද්දිත් වාර්තා වන්නේ. LTT සංවිධානයේ යලි බලාත්මක කරන්න උත්සාහ කළා කියලා පුද්ගලින් කීප දෙනෙකු අත්අඩංගුවට පත්වීම පිළිබඳව තොරතුරක් වාර්තා වෙනවා. මොකක්ද මෙහි සම්පූර්ණ තොරතුර?
මේ සම්බන්ධයෙන් සීමිත තොරතුරු ප්‍රමාණයක් පමණයි වාර්තා. පොලිස් කාර්ය විමර්ශන කොට්ටාසය යාපනයේ සහ කිලිනොච්චි ප්‍රදේශවල පදිංචිකරුවන් 5 වෙනෙක් තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඔහුට තියෙන චෝදනාව තමයි LTT සංවිධානය ප්‍රවර්ධනය කරයි කියන චෝදනාව. ඒ සම්බන්ධයෙන් මේ කාරණා පමණයි විශේෂ භාර අමාත්‍යවරයා සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරලා තිබුණේ.
අපි දැන් අවධානය යොමු කරමු COVID-19 තත්ත්වය සම්බන්ධව ශ්‍රී ලංකාවේ මේ වෙනකොට වාර්තා වෙමින් තියෙන තොරතුරු. COVID තත්ත්වය කොහොමද මේ වෙනකොට ලංකාවේ මනෝජ්?
ඔව්, දැන් අපි දැක්ක පහුගිය කාලයේ පුරාවටම COVID යම් ආකාරයේ පාලනයකට නතු වෙලා තිබෙනවා. ඊහා සම්බන්ධව PCR පරීක්ෂණ ප්‍රමාණයත්, දෛනිකව සිද්ධ කරන PCR පරීක්ෂණ ප්‍රමාණයත් අඩු වෙලා තිබුණා. කොමුණත් ලෝකයේ කොවිඩ් 3 රැල්ලක් පිළිබඳව කතා කරනවා. සැලැස් ඉන්දියාවේ දෛනිකව විශාල කොවිඩ් ආසාදිතින් ප්‍රමාණයක් වාර්තා වෙනවා. එහිඳ ලංකාවත් මේ අවධානම මේ වන විට අරන් තියෙන බව පේනවා. විශේෂයෙන්ම අලුත් අවුරුදු සමයේ යම් සීමා ලිහිල් කිරීමක් සිද්ධ වුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අවුරුදු සංවිධානය කරන්න අවුරුදු සමරන අවස්ථාව ලබා දීලා තිබුණා. නමුත් ජනතාවගේ හැසිරීම එතරම් සතුටුදායක නැති බව තමයි සෞඛ්‍ය අධිකාරිය මේක ප්‍රතිඵලයක් විදිහට ඉදිරි සති 2-3 කාලය ඇතුළත ඇතැම් විට ලංකාවේ කොවිඩ් තත්ත්වයේ යම් වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා සෞඛ්‍ය අංශ අනතුරු රැඟවීමක් සිද්ධ කරා. ඒත් එක්කම ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තියත් එක්ක ලංකාවට පැතිරීමේ අවදානමක් උතුරු ධීවර කර්මාන්තය හරහා සිද්ධ වෙන්න පුළුවන් කියන අරමුණින් එහිදී යම් සීමා පනවන්න කටයුතු කරලා තියෙනවා. ධීවරයන්ටත් ඒ සම්බන්ධයෙන් දැනුම් දීම් කරලා තියෙනවා. අපි දන්න උතුරු මොහොතේදී ඉන්දියා සහ ශ්‍රී ලාංකික ධීවරයින් මුහුවීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ හරහා යම් අවදානමක් තියෙන බව සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම මෑත කාලේ කොවිඩ් ආසන්නයෙන් වාර්තා වීම ගොඩක් වෙලාවට පිටරටවලින් ලංකාවට එන පුද්ගලයන් හරහා සිද්ධ වෙනවා කියලා තොරතුරු තියෙනවා. ඒ කියන්නේ ආසන්නයෙන් වාර්තා වීමේ දත්තත් එක්ක ඒ පිළිබඳව වාර්තා වෙලා තියෙනවා. ඒ හින්දා සෞඛ්‍යංශ පිටරටේ ඉඳලා ලංකාවට එන පුද්ගලයන් පැමිණීම පාලනය කිරීමේ අදහසක් ඉදිරිපත් කරලා තිබුණා. නමුත් විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා ඊයේ දිනේ සඳහන් කරේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මේ නිරෝධායන ක්‍රියාවලිය ශක්තිමත් කරලා පහසුකම් වැඩි දියුණු කරන්නයි කටයුතු කරන්නේ. ලංකාවට එන පුද්ගලයන් එහෙම බාධා කරන්නේ, එහෙම නැත්නම් සීමා පනවන්න කටයුතු කරන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. මෙවැනි තත්ත්වයක් තියෙන්නේ දැන් අද අවුරුදු දෙවැනි පාසල් වාරය ක්‍රියාත්මක වෙනවා, පාසල් පැවැත්වෙනවා. ඒ සඳහාත් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. කොමුණත් ඉදිරි සති 2-3 කාලයේ අවුරුදු සමයේ ක්‍රියාකාරීත්වය නිසා කොවිඩ් වල යම් වැඩිවීමක් සිද්ධ වෙයිද කියන අවධානමක් සහිතව තමයි සෞඛ්‍ය අංශ කටයුතු කරමින් ඉන්නේ. ඒත් එක්කම අපි දැක්කා කොවිඩ් එන්නත පළමු මාත්‍රාව ලබා දුන්නා, දෙවන මාත්‍රාව සඳහා දැන් කාලය හරි. සෞඛ්‍ය අමාත්‍යවරයාත් තහවුරු කරලා තියෙනවා මේ මාසේ 23 ඉඳලා දෙවන අදියරෙන්නත් ලබා දීමේ වැඩ කටයුතු ආරම්භ කරන බව.
මම අවසාන වශයෙන් දැනගන්න කැමති අර පොල් තෙල් ප්‍රශ්නයට මොකද දැන් වෙලා තියෙන්නේ කියලා. අපි මීට කලිනුත් සාකච්ඡා කළා, ඔබත් මේ වෙනකොට සැහෙන අවබෝධකින් සිටින ලංකාවේ ඇති වුණු මේ තත්ත්වය පිළිබඳව ඇෆ්ලටොක්සින් කියන රසායනිකය පොල් තෙල් වල ඇතුළත් වීම නිසා මේ පිළිකාකාරකයක් බවට හඳුනා ගැනීම හේතුවෙන් සෞඛ්‍යයට දැඩි තර්ජනයක් බවට ප්‍රකාශයට පත් කරමින් විශාල ආන්දෝලනයක් ශ්‍රී ලංකාව තුළ ඇති වුණා. පොල් තෙල් ආනයනය කරන සමාගම් සම්බන්ධව විශේෂ අවධානයකුත් යොමු වුණා මේ පිළිබඳව සාකච්ඡා කරද්දී. දැන් මොකද ඒ ප්‍රශ්නෙට වෙලා තියෙන්නේ ලංකාවේ මනෝජ්?
ඔව්, මේ පොල් තෙල් අරගෙන ආපු සමාගම් තුනක් හඳුනාගෙන තිබුණා. ඒ අනුව එක සමාගමකට මේ පොල් තෙල් ප්‍රතිඅපනයනය කරන්න කියලා තිබුණා. දැන් මේ වන විට අනෙකුත් සමාගම් දෙකටත් ඉක්මනටම ප්‍රතිඅපනයනය කරන්න කියලා ශ්‍රී ලංකා රේගු දැනුම් දීලා තියෙනවා. මේ මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල් තෙල් සම්බන්ධයෙන් සාකච්ඡා කරේ. ඒත් එක්කම මේ සියලු ප්‍රමාණයන් ප්‍රතිඅපනයනය කරන්න කියන ඉල්ලීම සිද්ධ කරලා තියෙනවා. එතකොට එක සමාගමක බහාලුම් හතරක පොල් තෙල් මෙට්‍රික් ටෝන් 1513ක්, එතකොට තවත් සමාගමක බහාලුම් තුනක පොල් තෙල් මෙට්‍රික් ටෝන් 230ක් ප්‍රතිඅපනයනය කරන්න තියෙනවා. ඊට කලින් මෙට්‍රික් ටෝන් 105ක තොගයක් මැලේසියාවට ප්‍රතිඅපනයනය කරලා තිබුණ එක් සමාගමක්. ඉතින් ඒ අනුව අනෙකුත් පොල් තෙල් වල ඇෆ්ලටොක්සින් අඩංගු ප්‍රමාණය, කියන්නේ මේ සම්බන්ධ තත්ත්වයන් යටතේ තියෙන්නේ වෙළඳපොලේ දැනට තියෙන පොල් තෙල් පරිභෝජනයට නුසුදුසු නෑ කියලා අදාළ අංශ දැනුවත් කරලා තියෙනවා. කොහොමුණත් මේ සැකසයිට එම නැත්නම් මේ පර්යේෂණ මගින් තහවුරු කරගත්තු ඇෆ්ලටොක්සින් ප්‍රමාණය නියමිත ප්‍රමාණය ඉක්මවා තිබෙන සියලු පොල් තෙල් ප්‍රතිඅපනයනය කරන්න කියලා තමයි දැනට නියෝග කරලා තියෙන්නේ.
සූතිවන්ත වෙනවා මනෝජ් මේ ගෙවිලගේ සතියේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වන උණුසුම් තත්විති සමීප කරන්නට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුති අයිබෝවන්. අපි ලබන සඳුදා නැවතත් හමුවෙමු.
බොහොම ස්තුති විල්ලුක්ෂි අයිබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.